කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා තත්ත්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක පිටපත් 2025 දෙසැම්බර් 18 වන දින මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැති. විපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 20, read with Sections 4(1) and 14 of the Imports and Exports Control Act No. 1 of 1969, amended by Acts No. 48 of 1985 and No. 28 of 1987, and published in the Gazette Extraordinary No. 2465/7 of 1st December 2025, and recommendations submitted to the Honorable President by the Finance Commission for the year 2026 in terms of sub-article 4A of Article 154R of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka. I move that these regulations and the recommendations be referred to the Committee on Public Finance. I present the performance report of the President's Fund for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. Honorable Speaker, I also present the annual report of the State Mortgage and Investment Bank for the year 2024, and I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික ගරු මන්ත්‍රී ගරු හර්ෂණ රාජකරුණා මහතා විසින් පිළිගැන්වීම.
කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ යොමු කරන ලද 2026 ජනවාරි 1 වෙනි දින ආරම්භ වී 2026 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ 240 වැඩසටහන 2 2026 අංක 1 දරන පරිපූර්ණක ඇස්මෙන්තුව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය AHMH අබේරත්න මහතා.
ගරු කථානායකතුමනි, ආනමඩුව තට්ටෑව පාරයන් ලිපිනෙහි පදිංචි ජී.ජී. සුජිත් නිශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. මද්දුම රංජිත් මද්දුම්බණ්ඩාර මහතා.
ගරු කථානායකතුමනි, කොළඹ 6 කිදුලපන බලපුකුණ පාර අංක 62 දරන ස්ථානයේ පදිංචි පී. ප්‍රේමලාල් පී.විස් මහතාගෙන් ලැබුණ පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරිවංශ මහතා පෙත්සම 2යි.
ගරු කථානායකතුමනි, ඕමාල්පිය දාපනේ අංක 69(1) දරන ස්ථානයේ පදිංචි එස්.එල්. සුජාතා සේපාලි මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් ඕමාල්පිය මහරූප අංක 66(d) දරන ස්ථානයේ පදිංචි ටී.ජී. උදේනි සරෝජා මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා පෙත්සම 2යි.
ගරු කථානායකතුමනි, යටිගල්වලුව කැත්ත කෙටුව එන අංක 52 දරන ස්ථානයේ පදිංචි පී.එල්.එච්. විජේවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමත් සහ ගෝණවිල මාකන්දර පෝරලේවත්ත අංක 156 දරන ස්ථානයේ පදිංචි ආර්.එම්.ඩී. ජගත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න ගරු සජිත් පේමදාස මහතා.
ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ කෙරෙහි දායක වන ඉතා වැදගත් ශේෂ්ත්‍රයක් ලෙස විදේශ රැකියා ශේෂ්ත්‍රය හඳුන්වා දිය හැකි. ඒ අතරින් කොරියානු ජනරජයේ රැකියාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. නමුත් පසුගිය වසර කිහිපය තුළ කොරියානු ජනරජයේ විදේශ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් රැකියා සඳහා අවස්ථාව නොලැබීම මත බලාපොරොත්තු පොරොත්තු ලේඛනයේ සමාවෙන්න පොරොත්තු ලේඛනයේ රැඳී සිටින තරුණ තරුණියන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ කොරියානු ජනරජය සමග පවතින Employment Permit System EPS යටතේ වන ද්විපාර්ශ්වික ගිවිසුම් යාවත්කාලීන කිරීම සඳහා රජයේ මැදිහත්වීම හදිසිහා අත්‍යවශ්‍ය වන බැවින් කරුණු කාරණා පැහැදිලි කර ගැනීමට මහත සඳහන් ප්‍රශ්න යොමු කරන. මොකද ඇත්ත වශයෙන්ම මාර්තු මාසයේ මේ අලුත් වීම සිදු වුණේ නැත්නම් 10,000කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ යෞවන යෞවනියන් අනාථ වෙනවා. ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදේශ රැකී අවස්ථා ලබා දෙන රටවල් මොනවාද? ඒ අතරින් කොරියානු ජනරජය විසින් ලබා දෙන රැකී අවස්ථාවන් ප්‍රමාණය කාණ්ඩ වශයෙන් වෙන්වෙන්ව මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? කොරියානු ජනරජය විසින් ලබා දෙනු ලබන රැකී අවස්ථා ප්‍රමාණය පසුගිය වසර පහ තුළ අඩු වී තිබේද? එසේනම් ඊට හේතු කවරේද? මේ සම්බන්ධයෙන් වත්මන් රජය විසින් සිදු කර ඇති අධ්‍යයනයන් මොනවාද? එම අධ්‍යයනයන් සභාගත කළ හැකිද? කොරියානු ජනරජයේ රැකියා සඳහා සුදුසුකම් සපුරා ඇති එමෙන්ම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති රැකියා අපේක්ෂකින් වසර දෙකක කාලයක් අවසාන වීමෙන් පසුව ස්වයංක්‍රීයව ඉවත් වීමට සිදුවීමෙන් එම අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණයේ වැළැක්වීම සඳහා රජයේ අවධානය යොමු වී තිබේද? අරු කතානායකතුමා ලක්ෂ ගාණක් මුදල් වියදම් කරලා පොරොත්තු ලේඛනයේ දැන් 10,000ක් පමණ ඉන්නවා. මාර්තු මාසේ වෙනකොට මේ ලක්ෂ ගාණක් මුදල් වියදම් කරලා පුහුණු වුණු ඒ දරුවෝ තරුණ තරුණියන් අනිවාර්යයෙන්ම ඉවත් වෙනවා. දැන් ඒ අය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මේ සම්බන්ධයෙන් දැනට රජය විසින් ගෙන ඇති පියවර මොනවාද? එම පොරොත්තු කාල සීමාව දීර්ඝ කර ගැනීම සඳහා වත්මන් රජය විසින් කොරියානු ජනරජය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේද? එසේනම් මේවායේ ප්‍රගතිය කුමක්? අපිත් අපේ පැත්තෙන් කොරියානු තානාපතිතුමියත් සමග සාකච්ඡා පවත්වලා අපි මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ඉල්ලීම් කරා. නමුත් මම හිතන්නේ රාජ්‍ය පාර්ශ්වෙන් දැවැන්ත මැදිහත්වීමක් අවශ්‍යයි මේ ගැටලුව විසඳන්න. කොරියානු රජයේ රැකියා අපේක්ෂාවෙන් ලැයිස්තුගතව සිටින 9,000කට අධික අපේක්ෂකයින් සඳහා සහන සැලසීමට විශේෂ ගිවිසුම් හෝ ප්‍රමුඛතා වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමට රජයේ සූදානම්. කොරියානු ජනරජයේ හැර නව රැකියා වෙළඳපළවල් විවෘත කර ගැනීමට වත්මන් රජය විසින් එළමැති ද්විපාර්ශ්වීය බයිලැටරල් G2G ගිවිසුම් මොනවාද? 2011 වර්ෂයේ ඉතාලි රජය සමග අත්සන් තබන ලද G2G ගිවිසුම යටතේ 2014 වර්ෂයේ පැවති විභාගයේ සමත් වී ඇති නමුත් රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිව සිටින අපේක්ෂකින් සඳහා අවස්ථාව නොලැබී යාමට හේතු මොනවාද? එම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? එම පිරිසට සහන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය පියවරු ගනු ලබන්නේද? නොයසේනම් මේ මන්ද දැනට විභාගයේ සමත් 86 දෙනාගෙන් 7 දෙනෙකු නිෂ්කාශනය වී තිබෙනවා. ඔවුන්ගෙන් නිෂ්කාශනය වූ එක් අපේක්ෂකයෝ මේ වන විට ඉතාලියට ගිහිල්ලා තිබෙනවා. නිෂ්කාශනය හිමි වූ අනෙකුත් අයට මේ රැකියා ලබා දෙන්නට ඉතාලියට යන්නට කවදද රජයේ මැදිහත් වෙන්නේ කියන එකත් මේ අවස්ථාවේදී මම දැනගන්නට කැමතියි. ස්තුතියි.
ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පිළිතුර සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිමි.
අමාත්‍යාංශ නිවේදන ගරු ආචාර්ය හරණී අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන ගරු විපක්ෂට
කාරණාවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ගරු සභානායකතුමනි, මම දන්නවා ඔබතුමා කිව්වා සති දෙකකින් පිළිතුරක් දෙනවයි කියලා. හැබැයි මාර්තු මාසේ වෙනකොට මේගොල්ලොන්ගේ ඩෙඩ්ලයින් එක අප් වෙනවා. ඒ නිසා පිළිතුර දෙනවා වගේම යම් ක්‍රියාමාර්ගයක් ගැනීමත් අවශ්‍යයි. මොකද මාර්ච් අග වෙනකොට මේ 9,000 පමණ අය එක් එක්කෙනා ලක්ෂ ගණන් වියදම් කරලා මේ මොනවද මෙඩිකල්ස් එහෙම ඔක්කොම කරලා ඉන්නේ. ඒ නිසා උත්තර දෙන එක බොහොම ස්තුතියි. කරුණාකරලා මේ මේ අර කාලේ පණින්න ඉස්සෙල්ලා විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා බොහොම ගෞරවණීය නිල්ලිමක්
කළා. සර් සභානායකතුමා.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කරුණු මම විදේශනායකතුමාට දැනුවත් කරන්න.
අමාත්‍යාංශ නිවේදන ගරු ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2025/9/24 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 අතන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම සහ 2025/9/10 වෙනි දින ගරු රවි කරුණානායක මහතා විසින් ග්‍රාමාත්‍යතුමිය අතන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
ගරු කතානායකතුමනි, අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පිළිතුරු ඉදිරිපත් කරයි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 6115යි 19ක සමාන රුපියල් මිලියන 615019ක මුළු ආදායමක් සහ රුපියල් මිලියන 470,624ක් වූ මුළු පිරිවැයක් වාර්තා කර ඇත. LTL සමාගමේ කොටස් සල්වේන් ලද ලාභය සහ උපලබ්ධි නොවූ විනිමය පරිවර්තිත ගැලපුම් ලාභය ඇතුළුව මුදල් නොවන ගණදෙරු ගැලපීමෙන් පසු පහත දක්වා ඇති පරිදි එම වර්ෂය සඳහා වන මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 106යි රුපියල් මිලියන 106601ක් ලෙස වාර්තා වී ඇත. ඇමුණුම් අංක 1 වගු අංක 1 යටතේ දක්වා ඇත. ඇමුණුම් අංක 1 වගු අංක 2 දක්වා ඇති පරිදි ලංකා විදුලි බල මණ්ඩලයේ හිඟ ණය පියවීම සඳහා මෙම ලාභය ප්‍රධාන වශයෙන් යොදා ගනු ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් රුපියල් මිලියන 40,258ක බැංකු අයිරාවක්ද ඇතුළත්ව දිගු හා කෙටි කාලීන ණය හා රුපියල් මිලියන 56,006ක් ඌ ගෙවිය යුතු ප්‍රධාන වෙළඳ ණයවලින් සැලකිය යුතු කොටසක් පියවීමට කටයුතු කර තිබේ. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් එහි ලාභයේ රුපියල් මිලියන 96,264ක් හිඟ ණය පියවීම සඳහා යොදාගෙන ඇත. 2024 වර්ෂයේ ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු පිරිවැය වූ රුපියල් මිලියන 470,624ට අදාළ වන සවිස්තරාත්මක තොරතුරු ඇමුණුම් අංක 1 වගු අංක 3 දක්වා ඇත. ඒ අනුව පිරිවැය වර්ග කළ විට මුළු පිරිවැයෙන් පරිපාලන වියදම් ලෙස 103.09%ක් හා මුල් වියදම් ලෙස 104.63%ක් හඳුනාගෙන ඇත. හඳුනාගත හැක. ඒ අනුව ආයතනික වියදම් ලෙස වැය කර ඇත්තේ රුපියල් මිලියන 14,557.35%ක මුදලකි. එය ප්‍රතිශතයක් ලෙස 103.09%කි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අයක්‍රම සංශෝධනය සඳහා ඉල්ලුම් කළ විට අඩු විදුලි ගාස්තුවල ප්‍රතිලාභ පාර්ශ්වයා වෙත ලබා දීම සඳහා සමස්ත පිරිවැය කෙරෙහි අවධානය යොමු කර විදුලි ගාස්තු අයක්‍රම සංශෝධනය කිරීමට මහජනතා උපභෝක්තා කොමිෂන් සභාව විසින් කටයුතු කරනු ලබන අතර ස්වාධීන ආයතනයක් වන බැවින් රජයේ සඳහා මැදිහත් වීම සිදු නොකරයි. ප්‍රශ්නාංක 2 මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම අනුව සැලසුම් කර ඇති සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1848ක් වන අතර 2025 ජූනි මාස වන විට ස්ථාපිත කරන ලද සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 2695ක් වී ඇත. සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැබෑ ස්ථාපිත ධාරිතාවේ 2025 වාර්ෂික වර්ෂය අනුව සඳහා සැලසුම් කර ඇති අගය ඉක්මවා ගොස් ඇති බව මින් පෙන්නුම් කරයි. මීට අමතරව මේ වන විට 2026/2027 වර්ෂය සඳහා භූමිය මත ඉදිකරන සූර්ය බල ශක්ති බලාගාර සම්බන්ධයෙන් ගිසුම් ගත ඇති ධාරිතාව පිළිවෙලින් මෙගාවොට් 237ක් සහ මෙගාවොට් 426ක් ලෙස පවතී. මෙම සංඛ්‍යා දත්ත දෙකම එම වර්ෂ දෙක සඳහා සැලසුම් කර ඇති ධාරිතාවට වඩා පිළිවෙලින් මෙගාවොට් 200 සහ මෙගාවොට් 250ක්ට වඩා වැඩිය. ඇමුණුම් අංක 1 වගු අංක 4 මෙම සංඛ්‍යා දත්ත වලින් පෙනී යන්නේ සම්ප්‍රදායික නවන පුරන්ජනීය බලශක්ති ඒකබද්ධ කිරීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් දිරිමත් කර ඇති බවයි. එසේ නොවේ නම් යුසුම් ගත ධාර්තාවල සංඛ්‍යා දත්ත මෙසේ සැලසුම් කර ඇති ධාර්තාව ඉක්මා යාමක් සිදුවන්නේ නැත. සම්ප්‍රදායික නවන පුරන්ජනීය බලශක්ති බලාගාර සඳහා ගාස්තු ගන්නේ කිරීම සම්මත විදුලි බිල් දැ ගැනීමේ යුසුම් යටතේ දැනටමත් පිරිවැය ධන ආන්තිකය කොස් ප්ලස් මාජින් යන පදනම් මත සිදු කෙරේ. තවද තරංකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියද සමාන්තරව සිදු කෙරේ. තාක්ෂණයේ පිරිවැය ප්‍රාග්ධන පිරිවැය ව්‍යුහයන් සවිරාම නොත් කඩින්කඩ ස්වභාවය උපයෝගිතාවේ ඉන්ධන පිරිවැය යනාදී ඇති වෙනස්කම් හේතුවෙන් විශේෂයෙන් හේතුවෙන් තාප බලාගාර සඳහා ගෙවුණු ලබන මිල ගණන් සම්ප්‍රදායික නෝන පුරන්ජනීය බලශක්ති ඒ කියන්නේ විශේෂයෙන් සූර සහ සුලම් බලශක්ති සමග සංසන්දනය කිරීම සාධාරණ නොවේ. නමුත් සම්ප්‍රදායික නෝන පුරන්ජනීය බලශක්ති හා සසදීමේදී තාප විදුලි බලය සඳහා පිරිවැය අධික ලෝකයේ කොහෙත් අධික වෙන බව සැබෑවකි. බලශක්ති අමාත්‍යාංශය විසින් පත්කරන ලබන තාක්ෂණික කමිටුවක් මගින් පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙන එකඟ වූ මිල සූත්‍රයක් පදනම් කරගෙන මෙම මිල ගණන් වාර්ෂිකව ගණනය කරනු ලැබේ. බලශක්ති අමාත්‍යාංශය ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි පුද්ගලික සමාගම ලංකා සුනිත බලශක්ති අධිකාරිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහමැග්ගෝ යන ආයතන නියෝජනය වඩ පරිදි කමිටුවේ සමාජිකයන් පත්කර ඇත. වසර 20ක ගිවිසුම් කාලයක් සඳහා සාමාන්‍ය අගය නොත් ලෙවලයිස් කොස්ට් ඔෆ් එනර්ජි මෙමගින් ගන්නේ කෙරේ. මිල සූත්‍රය සඳහා පහත නිර්ණායක සලකා බලනු ලැබේ. එක කැපිටල් කොස්ට් ඔෆ් ද ප්ලාන්ට් ඒක යටතේ CIF වැලිය ඔෆ් ද සෝල පැනල් ඇන්ඩ් ඉන්වර්ටර්ස් එක්ස්චේන් රේට් ඇප්ලිකබල් ටැක්සස්. ඊළඟට අංක දෙක යටතේ ප්ලාන්ට් ෆැක්ටර් ඔෆ් ද සෝල ප්ලාන්ට් තුන ඇනුවල් ඉන්ට්‍රස්ට් රේට් ඔෆ් ද ඩෙට්ස් හතර ඔපරේෂනල් ඇන්ඩ් මේන්ටෙනස් කොස්ට් ඉන්ක්ලූඩින් ද එක්ස්ලරේෂන් රේට් ඔෆ් for 20 years paha return of equity ise gannu karunu labana mila ganan amaatya mandale anumathiye laba gat pasu kriyaatmak kere prashnaanka 3 battery balashakti gabada paddhati hewat best battery energy storage system moolikawa handunna den laddhe wasara 10 ka mehemun chakrayak padanamway namuth api aasannama tender ekedi api eka avurudu 15 dakwa deergha karala thiyenawa ගාස්තු අසර 10ක මෙහෙම ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ඇතිහෙයින් පාරිභෝගිකයන්ට බැටරි ස්ථාපිත කරන්නාට අසාධාරණයක් සිදු නොවේ. වර්තමාන තාක්ෂණය අනුව සෑම වසරක බැටරි වල 2.5ක ධාර්තාව අඩු වීම ප්‍රමුඛ කරුණක් බවද මෙහිදී සැලකිල්ලටගෙන ඇත. තාක්ෂණයේ වෙනස් වීම මත ඇති වෙලා තියෙන දියුණුව නිසා අපි ඒක අවුරුදු 10 අවුරුදු 15 දක්වා මේ වෙනකොට දීර්ඝ කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ ගැසට්ටයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒකත් අපි යමුනලා තියෙනවා. බැටරි ආනයනය කිරීමේදී 146ක ආනයන බද්දක් රේගුලේෂන් පැනවුවා මේ දක්වා ඔක්තෝබර් 15 වෙනිදා දක්වාම අපි ඒක ආණ්ඩුව විදිහට අපි ඒක දැන් බැටරි ස්ටෝරේජ් ෆැසිලිටි සඳහා බොන්ඩඩ් වෙහවුස් ෆැසිලිටි යටතේ මෙගාවොට් එකේ ඉඳන් ඉහළට ඒ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සතුව අතිරික්ත තිබියදීත් ධාතු වැඩි කිරීමකට යොමු වන්නේද? ප්‍රශ්න අංක 4. 2024 වාර්ෂික උපයාගත් ලාභයෙන් සිදු කළ ඉහත පියවීම් වලට අමතරව 2025 වාර්ෂිකව සහ ජූනි ජනවාරි සහ ජූනි ගාස්තු සංශෝධනය වලට ශ්‍රී ලංකා මහජනතා උපයෝගී සභාව විසින් රුපියල් මිලියන 62956ක් ගාස්තු අඩු කිරීමක් වශයෙන් පාරිභෝගිකයා වෙත නැවත ලබා දීම ක්ලෝබැක් සිදු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජනවාරි 18 වෙනිදාට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික ගාස්තුව 120.08%කින් අඩු කර ඇත. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ජනවාරි වල 120.08%කින් අඩුකරන මහජන උපිතා කොමිසමෙන් නියෝග කරා. මෙම ගැළපීම පාරිභෝගිකයන් වෙත తాවකාලික සහනයක් ලබා දී සල්සා යදී ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වයේ කෙරෙහි එහි සැලකිය යුතු ලෙස බලපා ඇති බව කියන්න ඕනේ. ඒක ඉදිරියේදී මේ ඊළඟ ඡේදයේදී තේරෙනවා. මෙම තීරණ හේතුවෙන් 2025 මුල් මාස 3 තුල රුපියල් මිලියන 18474ක මෙහෙයුම් අලාභයක් ලංකා විදුලි බල මණ්ඩලයට වාර්තා වී ඇත. එබැවින් අතිරික්තයක් නොමැත. මෙම හිඟය පියවා ගැනීම පිණිස 2025 ජූනි 12 වන දින සිට ක්‍රියාත්මක පරිදි 15%ක ගාස්තු වැඩිවීමක් එම ශ්‍රී ලංකා මහජන විපතා කොමිසම් සභාව විසින්ම අනුමත කරනවා අපව. ඒ කියන්නේ තමන්ගේ පුරෝකථනය වැරදි කියලා 20.8ක් වැඩ කරාට ඊට පස්සේ පාඩුවක් වුණා. පාඩුවට ඊට පස්සේ ආයෙ 115ක් වැඩි කරන්න කියලා එම ආයතනයෙම අපිට නියෝග කරලා තිබුණා. දැනට 2025 ඔක්තෝබර් දෙසැම්බර් කාර පරිච්ඡේද සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාථා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එහිදී විදුලි සම්ප්‍රේක්ෂණ පුරෝකථන වියදම් සහ ආදායම් පුරෝකථනයෙන් සැලකිල්ල ගැනීම කාල පරිච්ඡේද සඳහා තවදුරටත් 6.8ක ගාස්තු වැඩි කිරීම සඳහා ඉල්ලීමක් සිදු කර ඇත. කෙසේ වුද ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු යෝජනාව අනුමත කිරීමේ අවසාන අධිකාරී බලය ඇත්තේ ශ්‍රී ලංකා මහජන විපතා කොමිසම් සභාව සතුව වන අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් පසුව 2025 ඔක්තෝබර් දෙසැම්බර් කාල පරිච්ඡේද සඳහා සංශෝධනයකින් තොරව පවතින ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත. එච්චර කතරගම.
ගරු අමාත්‍යතුමා පිළිතුරු දෙකක් ස්ථානීය දෙකටමද පිළිතුරු ලබා දුන්නේ? පළවෙනි ප්‍රශ්නෙට ගරු රවිකරණ
තනායකතුමනි, මෙම ප්‍රශ්නය තුළින් මට පේන්නේ ඔබතුමාලා විදුලි බිල තුනින් එකකින් අඩු කරනවා කිව්වට යම් ප්‍රමාණයක් අඩු කරලා දැන් ආයිත් වැඩි කරන්න තියෙන්නේ. ඔබේ එකම ප්‍රයත්නය වන්නේ ආදායම වැඩි කිරීම මිසක් වියදම අඩු කරන්න හදන්නේ නැහැ. මේකේ ලේසියෙන් වියදම අඩු කරන්න පුළුවන් හැකියාව තියෙනකොට ඒ සම්බන්ධයෙන් මට පේන්නේ කිසිසේත්ම මේකට උත්තර ලැබෙනවා කියලා. ඒ වගේම ඔබේ තුන තුල තුන්වෙනි ප්‍රශ්නෙට ලැබුණ පිළිතුර තුල අවුරුදු 20ක් ලයිෆ් සයිකල් එකක් අවුරුදු 20ක් තියන්න පුළුවන් අවස්ථාවක මේක පුද්ගලිකාංශයෙන් සම්පූර්ණ වියදම දරන අවස්ථාවේදී ඔබේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේක අවුරුදු 20 කිරීම, මේක 10ද 15ද, මේක අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙලක් ලෙස තමයි මට මේ අවස්ථාවේදී එක පේන්නේ. ඒ විතරක් නෙමෙයි, මේක තුල ඔබතුමාලා කිව්වා 2023 24 වර්ෂයේ මිලියන් 96000ක්, ඒ කියන්නේ බිලියන් 96ක් ගෙවලා තිබෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ මීට පෙර තිබ්බ අලාභය සම්බන්ධයෙන්. ඉතින් දැන් ඔබතුමාලා දැන් කරනවා වගේ මේකේ ක්ලෝබැක් කරන්න පුළුවන් ආයිතේ ප්‍රමාණයක් දාලා ඒක පරිභෝගියට මේ අවස්ථාවේදී වාසියක් දෙන්න පුළුවන් අවස්ථාවක් ඇති කරන්න. ඒ විතරක් නෙමෙයි, මේ දිට්වා සයික්ලෝන් එක තුල ඔබ විදුලි බල මණ්ඩලයට යම් විදියකින් අහිතකර තත්ත්වයක් ඇති වුණාද, ඒක ඇතිවීම තුල කොතරම් ප්‍රේෂණයට සහ නිෂ්පාදනයේ කොතරම් අඩුවෙලා තිබෙනවද? දැන් මම අහපු තියෙන ප්‍රශ්නේ බැටරි නිෂ්පාදනය තුල ෆර්ම් ජෙනරේෂන් එක ඇති කරන එක මේ රටේ තෙල් වලින් බලපෑමට ඇති නොවන විදියකට මේක ආයෝජන කරන්න ඕනේ කියන විශ්වාසය ඔබතුමා දැන් පිළිගන්නවද නැද්ද කියන එක මම කතානායකතුමා තුලින් ඔබතුමාට අහනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමා කියන පරිදි අත්‍තරම වියදම පාලනය කිරීම සහ වියදම අඩු කිරීමේ දැඩි ස්ථාවරයක අපි ඉන්නවා. ඒක තමයි අත්‍තරම. මොකද අපි මිලදී ගැනීම මිල අඩු කරලා තියෙන්නේ වියදම අඩු කරන්න තමයි. මොකද අපිට විදුලි බල මණ්ඩලයට වියදමක් තමයි මිලදී ගැනීම කියන එක. එතකොට මිලදී ගැනීමේ මිල අඩු කරනකොට එක පැත්තකින් විපක්ෂයෙන් අහනවා ඇයි පර්චේස් ප්‍රයිස් එක අඩු කරන්නේ කියලා. ඇත්තට පර්චේස් ප්‍රයිස් එක මම දැන් මේ උත්තරෙත් තියෙනවා. ඒක තීරණය වෙන සාධක ටිකක් තියෙනවා. මොකද ගොඩක් සාධක වලින් බැලුවහම සූර්ය පැනල හරහා ගන්න එක ඇත්තටම කොස්ට් එක අඩු වෙලා තියෙනවා. බොහෝ විට දැන් පරණ තිබිච්ච ප්‍රශ්නයක් කරාට පස්සේ ආපු තත්ත්වයක් නේ. අපි ඒක කොහොමද ලබන අවුරුද්ද මුල වෙනකොට අපි ආපහු ඒක ගැන කන්සිඩර් කරනවා. මේ කිසිම දෙයක් අපි කාටවත් පාඩු වෙන විදිහට අපි කරන්නේ නැහැ. හැබැයි ඉතින් අනවශ්‍ය ලාභ තියන්නෙත් නැහැ. ඒ දෙකම අපිට තියන්න ඕනේ. මොකද
ගරු අමාත්‍යතුමා පිළිතුර කෙටි කරන්න. ගරු අමාත්‍යතුමා පිළිතුර
කෙටි කරන්න. ඒක ඉතින් ඇත්තටම කැල්කියුලේෂන් එකක් කරලා නෑ, අපි තාම ඒක ඉවර කරලා නෑ. මොකද මේ කාර්තු ඉවර වෙන්න ඕනේ, ඉවර නැන් පස්සේ ජනවාරි ඉඳන් තමයි අපි ඒක බලන්න වෙන්නේ. ඒ වගේම ඇත්තටම මිල අඩු වෙලා තියෙනවා. මොකද අපි ටෙන්ඩර් කරපු එකත් අපිට හොඳ අපි හිතපුත් නැති මිල වල් අවිල්ලා තියෙන අඩු මිලවල්. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉස්සරහට අපි ටෙන්ඩර් හරහා තමයි අපි ඉස්සරහට යන්න හදන්නේ. එතකොට මේකටත් වැඩිය මිල අඩු වෙනවා. ඒ හින්දා කාටවත් පාඩුවක් එන්නේ නැහැ. මොකද අවුරුදු 3කින් කැපිටල් එක රිකවර් වෙච්ච සෝලා පැනල් තමයි ලංකාවේ පද්ධතිය තමයි තිබුණේ. දැන් ගණන් හදනකොට කියන අවුරුදු 7යි කියලා. හැබැයි ඇක්චුවලි ප්‍රැක්ටිකලි අවුරුදු 3 රිකා වුණා රූෆ් ටොප් ගහම බහුතරයක් කට්ටි. ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒක ඒ ෆෝමියුලා එකේම වැරද්දක් තියෙනවා. ඉතින් අපි ඒක දැන් හදාගෙන යනවා. මොකද එහෙම වුණාම මේ ඒ කොස්ට් එක වැඩි වීම එන්නේ අන්තිමට මිලියන 70ක් වෙන කස්ටමර්ට තමයි.
ගරු අමාත්‍යතුමා පිළිතුරු අවසන් කරන්න. පිළිතුරු අවසන් කරන්න ගරු අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා පිළිතුරු අවසන් කරන්න. නෑ. විවාදයක් නෙවෙයි ගරු අමාත්‍යතුමා, මෙතන පිළිතුරු අවසන් කරන්න. ගරු අමාත්‍යතුමා පිළිතුරු අවසන් කරන්න.
නෑ නෑ, අවුරුදු 3යි කියේ කැපිටල් කොස්ට් එක. බැටරි අපි පටන් ගත්තේ අලුතෙන්. එතකොට ඇත්තටම පටන් ගන්නකොට වෙළඳපොලේ තිබුණේ අවුරුදු 10ක ගැරන්ටියක් තමයි බැටරි වල. අපි ඒව සලකලා නැහැ, අපි වැඩ කරන්න ඕනේ. අපිට මේ ලෝකේ අපි බැටරි හදන්නේ නැහනේ. එතකොට අපි අවුරුදු 10 පටන් ගත්තා. හැබැයි අපේ ටෙන්ඩර් එකේදී ඒ අතරමඟදී ඇත්තටම තාක්ෂණය වෙනස් වෙනවා. වේගයෙන් වෙනස් වෙනවා. එතකොට අවුරුදු 15 කියන එක අපි ටෙන්ඩර් එක කෝල් කරන්න ඉස්සෙල්ලා ඒක දැනුවත් කළා. අවුරුදු 15ක කාලයකට තමයි තියෙන්නේ. හැබැයි තව ඉස්සරහට යනකොට අපිට 20ද 30ද කියන එක අපිට පුළුවන්. මොකද අපි මේක පටන් ගත්තා විතරයි. හරිනේ, දැන් පටන් ගත්තා විතරයි.
ගරු අමාත්‍යතුමා පිළිතුරු
අවසන් කරලා පටන් ගන්නකොට කරන්න තිබිච්ච දේවල් ගොඩක් කළා නෑ මේ මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමා
ලගේ ආණ්ඩුවල සෝලා පටන් ගන්නකොට කරපුත් නැති දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒවත් කරගෙන මොකද මේ ශේෂ්ත්‍රේ කඩාවැටන්න නොදී ගෙනියන්න ඕනේ. හරිනේ, අපිට මේක උස්සර පල්ලෙහාට දාන්න එහෙම බෑ. අපි මේක ස්මූත්ලි ගෙනියන්න ඕනේ. ඉන්ඩස්ට්‍රියස් ගැන හිතන්නත් ඕනේ, කස්ටමර් ගැනත් හිතන්න ඕනේ. හරිනේ, ඒ වගේම මේක ස්ටැබිලිටි එක ගෙනියන්නත් ඕනේ. අර කිව්වා වගේ දිත්තා කුණාටුව හින්දා
අපිට ගරු අමාත්‍යතුමා මාගේ පිළිතුරු අවසන් කරන්න.
අපිට ඉස්සරහට වියදම් කරන්න විතරක් නෙමෙයි, මේ දවස් ටිකේ බැලුවාම ලොකු ඔපරේෂනල් කොස්ට් එකක් අපිට යනවා. මොකද අපි සේවකයම තමයි යවලා අපි ලොකු ඒක අපි වුණාම අපි කිසිම කන්ට්‍රෝල් කියන්නේ සීමා කිරීමේ තොරව කරා ඒක ඉක්මනට කරන්න. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ කොස්ට් ඔක්කොම අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. CB එක මේ බිලේ මුදලෙන්ම තියෙනවා. අපිට සානාදාර හම්බ වෙන්නේ නැහැ නේ.
ගරු අමාත්‍යතුමා විවාදයක් නෙමෙයි මේ පිළිතුරු අවසන් කරන්න. ගරු අග්‍රාමාත්‍යතුමියා.
හයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 පිටුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර ගරු කතානායකතුමනි, මේක විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා 25/9/24 දින 27/2 යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුර මම සපයන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 පිටුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කරනු ඇත යනුවෙන් සඳහන් වූ ඇති අතර එපරිදි කටයුතු කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා මේ වන විට මීට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවල වාර්තා සහ අනිකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සලකා බලමින් සිටින අතර මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනු ලබයි. ප්‍රශ්න 2. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 පිටුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම පිළිබඳව සඳහන් වූ ඇති අතර ඉහත එකෙහි සඳහන් ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇත. ප්‍රශ්නාංක 3. ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන විට නිසැකයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇත. නව ව්‍යවස්ථාවක් රැගෙනීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන කටයුතු සහ එය කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යයනයක් මේ වන විට ආරම්භ වී ඇත. රටේ ප්‍රමුඛ ප්‍රශ්නය සඳහා විසඳුම් දෙන අතරම මේ කාර්යයටද ප්‍රමුඛ අවධානයක් දී ඇත. නිශ්චිත කාල වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත. ප්‍රශ්නාංක 4. පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. ප්‍රශ්නාංක 5. 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතෙහි 3 ආ වගන්තිය යටතේ හඳුන්වා දී ඇති නව විධිවිධාන මගින් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සීමා නිර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාළව මැතිවරණ කොට්ටාශ සීමා නිර්ණය කිරීම හා මැතිවරණ කොට්ටාශ ගණනය තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇත. මේ දක්වා මැතිවරණ කොට්ටාෂ සීමා නීරණ කටයුතු අවසන් නොමැති බැවින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි වී ඇත. ඒ අනුව පළාත් සභා මැතිවරණය මැතිවරණ කොට්ටාෂ සීමා නීරණය අවසන් කිරීමෙන් පසු 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතෙහි විධිවිධාන ප්‍රකාරව පවත්වන්නේද එසේ නැතහොත් මෙම පනතේ ඉහත විධිවිධානයට සංශෝධනයක් ගෙනෙමින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන විට දීර්ඝ වශයෙන් කරුණු සලකා බලමින් සිටින අතර එම අධ්‍යයනයෙන් අනතුරුව අවසන් තීරණය ගැනීමට නියමිතය. කෙසේ වුවද පළාත් සභා මැතිවරණය මෙම කටයුතු අවසානයේ මැතිවරණය පවත්වනු ඇත. 2026 අයවැය තුල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් වෙන් කරද ඇත. ප්‍රශ්න අංක 6 රජයේ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළව අංක අමප ඇලඉරක් 25 ඇලඉරක් 0.683 ඇලඉරක් 818 ඇලඉරක් 0.44 හා 2025/5/7 දින ඇති සහ අංක අමප ඇලඉරක් 25 ඇලඉරක් 1279 ඇලඉරක් 818 ඇලඉරක් 0.44 1 සහ 2025/8/4 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ මගින් යෝජිත රජයේ අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්නා නීති සඳහා සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට තාක්ෂණික විශේෂඥ කමිටුවක් ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති අතර එම කමිටුව විසින් මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් පවතී. කමිටු වාර්තාව ලැබීමෙන් අනතුරුව නැවත අමාත්‍ය මණ්ඩලය වෙත එය ඉදිරිපත් කර රජයේ අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක මගින් සකස් කරවාගෙන නීතිපතිවරයාගේ නිෂ්කාශන ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
ගරු අග්‍රාමාත්‍යතුමිය විශේෂයෙන්ම ප්‍රකාශ කරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි සංශෝධනයක් ක්‍රියාත්මක වෙනවායි කියන කාරණාව, එම නැත්නම් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවායි කියන කාරණාව පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පැහැදිලි කිරීමක් කරගන්නට කැමැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනකොට අපේ රටේ මූලික අයිතිවාසිකම් කියන විග්‍රහය ඇත්ත වශයෙන්ම තිබෙන්නේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව. නමුත් අපි විශ්වාස කරනවා ඒ මූලික අයිතිවාසිකම නිර්වචනය වඩාත් කුළුල් වෙන්නට ඕන. අපි විශ්වාස කරනවා මේ මූලික අයිතිවාසිකම් වලට සෞඛ්‍ය අයිතිය, නිදහස් සෞඛ්‍යයට අයිතිය, නිදහස් අධ්‍යාපනයට අයිතිය, සංස්කෘතිමය අයිතීන්, ආගමික අයිතීන් මේ යනාදී වශයෙන් පුළුල් නිර්වචනයක් තුළ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක විය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන මම ඔබතුමීට ඒකේ වැදගත්කම අවධාරණය කරන්න කැමතියි. දැන් අද වගේ තත්ත්වයක් තුළ ඔන්ඩැස්සෙට්‍රෝන් බාල එන්නත් ලබාගෙන විශේෂයෙන්ම හබරකඩ සහ මතුගම ප්‍රදේශයේ තරුණියන් දෙපළක් කාන්තාවකු ජීවිතක්ෂයට පත් වෙලා තිබෙන මේ බාල බෙහෙත් ප්‍රශ්නය තුළ, මේ අනවසර ඖෂධ මාෆියාව තුළ, දැන් අත්ත වශයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට නිදහස් සෞඛ්‍ය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ බෙහෙත් හේත් ලබා දීම එක අයිතිවාසිකම් වෙනකොට ඇත්ත වශයෙන්ම පුරවැසියාගේ ජීවත් වීමේ අයිතියක් ශක්තිමත් වෙනවා. එනිසා විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති මේ ඔන්ඩැන් සෙට්‍රෝන් කියන බාල එන්නත් ලබාගෙන ජීවිත දෙකක් අහිමි වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ මොකද්ද ඒ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය? අද හැබැයි අහන්නට ලැබෙන්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන දූෂණ වංචා හෙළිදරව් කරන වෛද්‍ය බෙල්ලන මැතිතුමාව මාධ්‍යයට කතා කරයි කියලා එයාගේ රැකියාව අහිමි කරලා තිබෙනවා.
ගරු
එහෙම වෙන්න
බැහැනේ.
විනාඩියක් ගරු කතානායකතුමා. ඒ එතුමාගේ රැකියාව අහිමි කරලා තියෙන්නේ මාධ්‍යයට කතා කරලයි කියලා. එතුමාට අයිතියක් නැද්ද බාල බෙහෙත් ගැන කතා කරන්න? එතුමාට අයිතියක් නැද්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙන දූෂණ වංශ ආක්‍රමිකතාව පිළිබඳ කතා
කරන්න? එයාගේ වැඩසටහන
කරලා. මූලික අයිතිවාසිකම් ගැන ප්‍රශ්නෙට අදාළව මම කතා කරන්නේ.
ගරු ඔබතුමා දැන් විනාඩි 3ක් කරන් තියෙනවා. විනාඩි 2ක් පරිම දෙන්න.
තව විනාඩියක් දෙන්න. මම මේ කතා කරන්නේ මූලික අයිතිවාසිකම් ගැන.
ඔබතුමාට තව විනාඩියක්
දෙන්න. මූලික අයිතිවාසිකම්. සෞඛ්‍ය අයිතිය මූලික අයිතිවාසිකම. දැන් ඔන්ලන් සෙට්‍රෝන් කියන බාලෙන්නද දීලා ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. කාගේද වැඩ තහනම් වෙලා තියෙන්නේ? හැබැයි බෙල්ලන මහත්මයා මාධ්‍යට කතා කරයි කියලා මේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තිබෙන දූෂණ සහ වංචා පිළිබඳව කතා කරයි කියලා එයාම ගෙදර යවලා තියෙනවා. මොකද මේක සාධාරණත්වය. මං ඉල්ලීමක් කරනවා කාරුණික. මම මේ හැන්සට් ගත කරනවා. මං අහන්න කැමති අර ජීවිත අහිමි වුණු ඒ හබරකඩ 37 හැවිරිදි කාන්තාවට, මතුගම 23 හැවිරිදි කාන්තාවට කවුද ඒ කාන්තාවන් දෙපළගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ? මොකද රජයේ දෙන උත්තරේ මේ බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වුණු ඒ කාන්තාවන්ට කවුද යුක්තිය සාධාරණත්වයේ විශ්ව කරන්නේ කියන එක මං අහන්න කැමතියි.
ගරු විපක්ෂනා අවසන් කරන්න.
තුමනි මම හිතන්නේ ඒ මරණ දෙක ගැන අපි රජයක් හැටියටත් පොදුවේ මම හිතන්නේ අපි ඉතාමත්ම කනගාටුවට පත් වෙනවා. එය සිදුවිය යුතු දෙයක් නෙවෙයි කියන එක මම හිතන්නේ අපි පිළිගන්නවා. ඒ නිසාම තමයි රජය මේ පිළිබඳව විමර්ශනයක් කරලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව මම හිතන්නේ අපි කාටත් විශ්වාසයි. ඒක එසේ සිද්ධ විය යුතුයි. ඉතින් ඒ නිසා ඒක ඒ මරණ දෙක ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ සඳහා ඒකට එවැනි සිද්ධීන් එසේ නොවීමටත් කටයුතු කරමින් යනවා. මේක පිළිබඳ තව අවශ්‍ය නම් කරුණු අපේ නියෝජ්‍ය ඇමතිතුමා, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා ගෙන් පිළිතුරක් ලබා ගන්නත් පුළුවන්. විමර්ශනයක් මේ වෙලාවේ යනවා. ඒ නිසා විමර්ශනයේ කරුණු නිනා දහවරු වෙනකන් මම හිතන්නේ ඒ පිළිබඳ මම කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීම තමයි විමර්ශනයේ හරියට වෙන එකටත් සුදුසු වෙන්නේ. අනිත් එක ගරු කතානායකතුමනි, මූලික අයිතිවාසිකම් පිළිබඳ ඒ චැප්ටර් එක අනිවාර්යයෙන්ම පුළුල් විය යුතුයි කියන සාවරේ තමයි අපේ ආණ්ඩුව පෙනී ඉන්නේ. විශේෂයෙන්ම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් උත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වගේම ශක්තිමත් සහ වැදගත්. ඒ නිසා මූලික අයිතිවාසිකම් පිළිබඳ පුළුල් වෙන විදියට ව්‍යවස්ථාවක් ගැනීම පිළිබඳ විපක්ෂ නායකතුමාත් අපිට සහයෝගය දෙන එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුබසිංහ මහතා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රී වරප්‍රසාද කඩවීම පිළිබඳවයි. ශාන්ත පද්මකුමාර වන මම 2024 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 139,000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන 10 පාර්ලිමේන්තුවට තේරීපත් වෙමි. 2025 12 16 වන දින සහ ඉන් පසුව මා ඉලක්ක කරගනිමින් සාවද්‍ය කරුණු සමාජගත කිරීමට සූර්යකන්ද පොලිසියේ පොලිස් ස්ථානාධිපති සහ චාමින්ද සහ සුසන්ත යන අය විසින් ආරම්භ කරන ලදුව, පසුව කොළොන්න ප්‍රාදේශ සභාවේ සජපේ මන්ත්‍රී බුද්ධික යන අය විසින් කරන ලද අපහාස කිරීමේ කටයුත්තෙන් පසුව සමාජ මාධ්‍යයේත් අනෙකුත් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේත් පළ කරමින් මාගේ පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීමට බාධා පැමිණවීම අරමුණ කරගනිමින් සිදු කර ඇති බව නිරීක්ෂණය කරමි. ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් සහ මාධ්‍ය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කර ඇත. තවද සමගි ජනබලවේගී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අධිනීතිඥයයි කියාගන්නා අජිත් පී පෙරේරා මහතා විසින් 2025 12 17 වන දින මාධ්‍ය හමුවක් ඇඳවමින් මාගේ නම, පක්ෂය, දිස්ත්‍රික්කය සහ මනාප ප්‍රමාණය සඳහන් කරමින් ව්‍යාජ කරුණු දැක්වීමක් සිදු කරමින් පාර්මේන්තු බලතල හා වරප්‍රසාද පනත උපලේඛන ආ කොටසේ 8 දක්වා ඇති වරද සිදුකොට පාර්මේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ පාර්මේන්තු වරප්‍රසාද උල්ලංඝනයට කටයුතු කොට ඇත. මෙම තත්ත්වය යටතේ මාගේ පාර්මේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් එහා සම්බන්ධ සියලු දෙනා වරප්‍රසාද කමිටුව හමුවට ගෙන එන ලෙසත් ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරුණිකව ඔබතුමාගේ ඉල්ලමි. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ගරු කථානායකතුමාට බොහොමත්ම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ගරු විපක්ෂණ නැතම ඔබතුමා
මේ සභාවේදී ගරු මන්ත්‍රීතුමා ඒ වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට මං හිතන්නේ කරන්න බැරි අයුතු ආරෝපණයක් කරා අධිනීතිඥයෙක් යැයි කියාගන්නා අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියලා. මං හිතන්නේ ඒක නිවැරදි වෙන්නට ඕන. ඒක වැරදි එහෙම කතා කරන එක. එතුමා අධිනීතිඥවරයෙක්. එතුමා සුදුසුකම් තිබෙන, සහතික තිබෙන නීතිඥවරයෙක්. උසස් අධ්‍යාපනය ලැබපු නීතිඥවරයෙක්. ඒ නිසා මං හිතන්නේ අධිනීතිඥ වරේකයි කියා ගන්නා කියන කතාව මං හිතන්නේ ඒක වැරදි ප්‍රකාශයක්. ඒක මේ හැන්සත් වාර්තාවෙන් ඉවත් කරන්න කටයුතු කරන්න. මොකද අජිත් පෙරේරාමැතිතුමාට ඕන තරම් සුදුසුකම් තිබෙනවා. හොඳ ප්‍රවීණ නීතිඥවරයෙක්.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ගරු අර්ථ
අවසරයට යම් පැහැදිලි කිරීමක් කරන්න අවසර ගරු කථානායකතුමනි, මේ රටේ අධිනීතිඥ කියලා තනතුරක් නැහැ. හරිද? එහෙම එකක් නැහැ. එහෙම තියෙනවා නම් අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාට පුළුවන්, එයා උසාවි ගියම නම්බසලකුඩු කරනවානේ. එහෙමනම් අධිනීතිඥ කියලා තමයි උසාවියේ සටහන් වෙන්න ඕන. නමුත් උසාවිය එහෙම සටහන් කරන්නේ නැහැ. ලංකාවේ අධිනීතිඥලා ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ විතරයි. ඒක නිසා ඒ ගරු විපක්ෂ නායකතුමාට මම සහාය වෙන්නයි මේ පැහැදිලි කිරීම කරේ. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී කරන යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින සැරසීමේදී පාර්ලිමේන්තු එස් ආර නියෝග 27 විධිවිධානයන්ගේ නිදහස් වූතිය යෝජනා කරනවා.
සභාව එකඟද?
ආයි
පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, අද දින විසරයාමේදී මෙම පාර්ලිමේන්තුව 2026 ජනවාරි 6 අඟහරුවාදා පූර්වභාග 9:30 වෙනතේ කල් තැබිය යුතුයයි යෝජනා කරන්නේ.
සභාව එකඟද?
ආයි
ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චතුරංග අබේසිංහ මහතා විසින් තමාගේ වරප්‍රසාද කඩවි ඇති බවට 2025 ඔක්තෝබර් 24 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරනවා.
සභාව එකඟද?
ආයි